ප්‍රපංචකේන වචනේ ඩිෆයින් කරලා නැත්නම් ප්‍රපංචකේන වචනේ අර්ථය දැන ගැනීම මට දුකින් නිදහස් වෙන්න මේක වෙනවද කියන්නේ. ඒකත් වෙන්නේ මේ පොදු බාහිර දැනුම. නමුත් ඔබට මේ ප්‍රපංචකේන වචනේ මේ ප්‍රපංච කියන වචනේ ඔබට ප්‍රමාණවත් මේ මෙදුකේ නිදහස. හැබැයි මේ වචන අර්ථය තුන නෙමෙයි. මේ වචනය තුන ඔබ පංච උපාදාන සම්බන්ධය දකින. මුදේන මොකද වෙන්නේ? දැන් ඔය විදිහට ඔබ ඔය හොයා ගියොත් ඔක ඉවරයක් නෑ. මොකද භාග්‍යවතුන් වහන්සේ මේ මහා සාගරයක් වගේ මේ ගැඹීර දේශනාව තුළ මේ වචන හොයලා ඉවර කරන්න බෑ. මේ වචනංග අර්ථ අපි ගන්න ගියොත් හැම වෙලාවෙම අපිට මූණ දෙන්න වෙනවා ප්‍රපංචයකට. දන්නවා ඒක දන්නවා. එක්කෙනෙක් එක දෙයක් කියලා තව කෙනෙක් තව දෙයක් කියලා. හරිද? උදේ එක එක ස්වාමීන් වහන්සේලා මේ අර්ථය ඔබ ගන්න ගියොත් තමයි ඒක මේ එකතු ලොකු මහා ඔබටත් මහා ප්‍රපංච ගොඩක් වැඩ. නමුත් ඒක අපි මෙහෙම කරමු. මම ඒ කියන්නේ ඔය වචනේ කාර්ය තුලින් නිවන මත කරගන්න හදන්න එපා. නමුත් ඔබට පුළුවන් ඒ වචනය මත පිළිපද මේ සදාත මේ දුකෙන් නිදහස් වෙන්න. හ්ම්. දැන් ඊගා හිතන්න ප්‍රපංච කියන වචනය තුල අකුරු ටික විතර බලන්න. අකුරටි ප කියන අකුර ප කියන අකුරයි ඉන් කියන අකුර බිඳුවයි නේද? ච කියන අකුරයි ප්‍රපංච නේද? එතකොට ඔතන ඔය වචනය හැදිලා තියෙන්නේ එකින් වෙනස් වූ අකුරු ටිකකින් නෙමෙයි. හ්ම්. එනම් ඔබෙන් අහන්නේ ඔය ඒ අකුරු එහෙම නැත්නම් ඒ වචනේ ඔබට හඳුනා ගන්න පුළුවන් විඥානේ නේද? එනම් මේ ප්‍ර කියන අකුර අඳුනගත්ත විඥානය පුළුවන් ඔබට ප කියන අකුර අඳුන. ප කියන අකුර අඳුනගත්ත විඥානය පුළුවන් ඔබට ප කියන අකුර අඳුන. ප කියන අකුර අඳුනගත්ත විඥානය පුළුවන් ච කියන අකුර. බෑනේ. එහෙනම් අතන තියෙන මොකක්ද? විඥානය ප්‍රපංච කියන වචනේ ඔබ දැක්කා කියලා කියද්දි. එහෙනම් ප්‍රපංච කියන වචනේ ඔබ දැක්කා කියලා කියන්නේ මේ ප්‍රස්තුතිය සම්පූර්ණ වෙන්න නම් මේ විඥානේ අනිත්‍ය වෙන්න. විඥානේ අනිත්‍ය වෙනවා කියන්නේ මේ ඇති වෙලා නැති වෙලා වෙනස් වෙලා ඇති වෙනවා. ඔබට තේරෙනවා මම කියන දේ. පයන් අඳුනගත්ත විඥානේ පයන් අඳුනගන්න බෑ. හරිද? ඊට පස්සේ බිඳු අඳුනගන්න වෙන විඥානයක්. මේ කියන එක අඳුනගන්න වෙනම විඥානයක්. එහෙනම් ඇත්තට මෙතන මොකද තියෙන්නේ? එකිනෙකට වෙනස් වූ විඥාන ටිකක් නේද? එහෙනම් ඔබ විඥානය කියලා පනවන්නේ මගේ විඥානය, චක්කු විඥානය කියලා පනවන්නේ ප්‍රකිනවි අකුර අඳුනගත් විඥානේද? ප කියන අකුර අඳුනගත් විඥානේද? උන් කියන අකුර අඳුනගත් විඥානේද? ච කියන අකුර අඳුනගත්. එහෙනම් ඔබට චක්කු විඥාන කියලා ඔබට පණවන්න තියෙන එක මොකද? නිශ්චිත වශයෙන් පණවන්න එකක් තියෙනවද? මෙන්න මගේ චක්කු විඥාන කියලා. නෑ එහෙනම් මොකක්ද තියෙන්නේ? වෙනස් වීම. ඇයි මේ විඥානේ වෙනස් වෙන්නේ? රූපේ වෙනස් වෙන නිසා. නැද්ද? එහෙනම් ඔබ නිකන් හිතන්න. ප කියලා කියන රූපය හරි ඒ රූපේ වල ප්‍රක්ෂේප රූප වෙනස්. එහෙනම් ඊතර බලන්න මේ ප්‍රපංච කියලා කියන්නේ මෙතන රූපේ වෙනස් වීමක් කියනවා. එහෙනම් මේ රූපේ වෙනස් වීම නිසා බලන්න විඳීම වෙනස් වුණාද නැද්ද? හඳුනා ගැනීම වෙනස් වුණාද නැද්ද? චේතනා වෙනස් වුණාද නැද්ද? ඊතර මේ වේදනා සංඥා චේතනා කියන මේ තුන තුළම විඥානේ බහැලද නැද්ද කියන්නේ? විඥානේ බහැගෙන්නේ නැත්නම් ඊතර විඳීමක් අපිට පණවන්න බෑ. හරි? වේදනාව තුළ සංඥාව තුළ චේතනාව තුළ විඥානේ බැහැගෙන නැත්නම් අපිට එතන විශේෂයේද ඒක දැනගැනීමක් සි ඒ කියන්නේ ඒක විඳීමක් හඳුනා ගැනීමක් චේතනාව තුළ අපිට පණවන්න බැහැ. ඒක අර්ථ ශූන්‍යද කියලා. අන්න ඒක නිසා ඇත්තම බැලුවොත් මෙතන ප්‍රපංච කියන වචනේ තුළම තියෙන මොකද්ද? අනිත්‍ය. මොකේද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච පංස්කන්ධය. ඒතර කෙනෙක් අය මේ ප්‍රපංච කියන වචනේ අර්ථය හොයන්න ගිහිල්ලා ඒකත් එක්ක පැටලි 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 ඉඳලා කාලය ගියවලු. එහෙම නැත්නම් කෙනෙකුට ඒකේ තීසීසයක් කරලා ඒකේ බීච් එකක් කරා. එතකොට යා ඒ ප්‍රපංච කියන වචනේ ඒ අනිත්‍ය එයා ඒ අනිත්‍ය තුල තව දැක්කන විඥානයත් එතන අනිත්‍යයි. රූපයත් එතන අනිත්‍යයි. එහෙනම් ඒ අනිත්‍ය තුල එයා මොකද පැනෙන්නේ? ආස්වාදයක් පනවලා එයා පීච් එකකට ගියා. අනිත්‍ය තුලයි ආස්වාදයක් පනවලා එයා පීච් එකකට ගියා. තව කෙනෙක් ඒ අනිත්‍ය තුල ගොදුරක් වඩපත් වෙලා එයා විතරක පොඩක අතරමං වෙනවා. එයාම ප්‍රපංච කොටක අතරමං. එහෙනම් එයා වචනේ ගොදුරක් වඩපත් වෙලා එයා හිතුවොත් මේ ධර්ම අවබෝධ කරගන්න මම මේ වචනේ තේරුම් දැනගන්න ඕන කියන තැනට ගිය තැන මොකද වෙන්නේ? එයාගේ ගොදුරක් වඩපත් වෙලා එයා සමහරට බුද්ධ වචනයට වැරදි අර්ථකථන දීලා එයා නිරේඩ යනවා. එහෙනම් කෙනෙක් ඒකට ඇලිලා පීෂ්ණිය කරතෝබා හැබැයි ඔබ අමතක කරන්න එපා. ඒක කරනවා කියලා කියන්නේ ඒක මහා දුකක්. හිද්දයක් දක්වා මේ එයා ආය වචන වල බුදුරක් බවට පත් වෙන්නේ නැහැ. ඒවා ලියන්න නේද? ඒවා හදාරන්න නේද? ඒක දුකක්. තව කෙනෙක් ඒකම තව තවත් දුකක් බවට පත් කරගෙන එයාගේ බුදුරක් බවට පත් කරන්නේ. නමුත් අති දක්ෂයෙක් මොකද කරන්නේ? ඒ වචනය මත වෙන්නලා ඒ වචනය තුල දෙන මොකද්ද මෙතන පංච පාදස්කන්ධයක් කියන දැකලා එයා එන්නේ දුකින් නිදහස් වෙනවා. දුකින් නිදහස් වෙනවා. ඒක නිසා මේ මම දකින්න මොකද? අද අපි සියලු දෙනාට වෙලා කියන්නේ ඕකයි. මේ ප්‍රැක්ටිස් කරන්න කියන දේ අපි හදාගන්න. දැන් ඕකේ වෙන්නේ ඔයගලගේ වැරද්දක් නෙමෙයි. දැන් ඔබ ඉංජිනේරුවරෙක් නෙවෙයි. එතකොට ඔබේ ඉංජිනේරු වෘත්තිය පටන් ගන්නෙ මම දන්නවා කියලා තැනින්ද නැද්ද? හරිද? ඔව්. නමුත් මේ බුද්ධ ශාසනය පටන් ගන්නෙ මම දන්නවා කියලා තැනින් නෙමෙයි. අහං නජානයි මම දන්නේ නැහැ කියලා දැන්. භගව ජානත් මම දන්නවා කියලා තැනින්ද පටන් අරගෙන. හරිද? ඔබ හැම වෙලාවෙම ඉඳලා තියෙන්නේ මහා දුක්වලට. ඒ නිසා මොකද වෙන්නේ? ඔබ අවුරුදු 50ක සාර්ථකත්වයක් දරාවේ නිහාල රූපසින් ගැන සියලු දෙනා මහා ලෝකයට කතා කරාවි වර්ණනා කරාවි හැබැයි ඔබ අවුරුදු 50කින් 60කින් 70කින් අපි කියමු 100කින් ඔබ 100කින් වැඩිලා එදාට හැමෝම හැවිලා ගුණලී ගායාවේ ඔබ යුග පුරුෂයෙක් කරාවේ මල් පාවඩම තින් අරගෙන ගිහිල්ලා ඔබේ චිත්ත රන් දෙනක තැම්පත් කරලා හරි සඳුන් දැ සඳුන් සෑයක ඔබ දවාව හැබැයි මේ ලෝකේ කවුරක්වත් දන්නේ නැහැ ඔබ ඔබේම වචන තුල අසරණ වෙලා ඔබ කියන නිරේපදී මාසකට කෝටි 5ක ආදායම ලැබුවත් අය ඔබ වේතනයක් හැටියට. ඒක කම්පන්සේට් කරයිද කියලා කියන්නේ ඔබ එක දවසක් නිරේ විදිහ දුක් කරන. නමුත් මම දන්නේ නැහැ කියන තැනින් පටන් ගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ආරම්භ කරන්නේ මේ මාර්ගය කොතනින්ද? භගවජානති බුදුරජාණන් වහන්සේ මේ දන්නේ කියන තැන. කියන්නේ භාගතුන් වහන්සේ ඉස්සරහට කියන්නේ මට නෙමෙයි තැන දෙන්නේ. ඒ පටන් ගන්න තැන මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය නතරයි. සක්කාය දිට්ඨියද? මම දන්නේ නැහැ කියන තැනදී බලන්න. අපි මෙච්චර කාල සංසාරයයි මම දන්නවා කියලා. ඒ නිසා තමයි අපිට ගාමු මේක කරන්න. ඒතර අපි ධර්මයත් හදාරන්නේ නැන්නේ මම දන්නවා කියන තැනද. එහෙම නැත්නම් මම සියල්ල දැනගත යුතුයි කියන තැනද. මේ ශාසනය පටන් ගන්නේ ශ්‍රද්ධාව. ඉන්ද්‍රිය ධර්ම බල දෙනවා. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි ප්‍රත්‍යය. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් මේ මාන ප්‍රඥාව කියන්නේ අවසාන ඵලය. හරිද? එහෙනම් ප්‍රඥාව වඩන්න මොනවද හේතු වෙන්නේ? ශ්‍රද්ධාව, ඊට පස්සේ ශ්‍රද්ධාව නිසා වීරිය, ශ්‍රද්ධා වීරිය නිසා සතිය, ශ්‍රද්ධා වීරිය සති නිසා සමාධිය. සද්ධාවිදී සති සමාධි සම්පන්න. ඒකද මේ කරුණු හතරක ඵලයක් හැටියට වැඩෙන්න ඕන ප්‍රඥාව. හරිද? මම මේ මුකුත් කරන්නේ නැතුව මම වචනයක් තුලින් මතු කරගන්න හදනවා නම් විතර්කයක් තුලින් ඇත්තම ඔබට වැඩෙන ප්‍රපංච. එතනම කිව්වේ හරිද? ඔබ භාගතුනන්සේ සීක්වන්ස් එකක් කියලා. මේක ඕඩර් එකක් තියෙනවා. එතන මම මට කැමති විදිහට මේක මට අල්ලගත්තා. ඒ කියන්නේ මම දැනගෙනයි මේක යන්න ඕනේ කියලා දැන් ආවා. හරිද? ඒ කියන්නේ මම කියන්නේ මොකද? ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු දේ නේද? මම හදන විතර්කයක් තුලින් ගලපගන්න. ආයි මං කියනවා ශ්‍රද්ධාව නිසා වීර්යය වඩාගෙන, වීර්යය ශ්‍රද්ධා වීර්ය නිසා සතිය වඩාගෙන, ශ්‍රද්ධා වීර්ය සතිය නිසා සමාධිය වඩාගෙන, ශ්‍රද්ධා වීර්ය සති සමාධි නිසා ලැබෙනා වූ ප්‍රඥාව කියන පස්වෙනි ඉන්ද්‍රිය ධර්මයේ වැටෙනා වූ දේ අපි අවබෝධ කර ගන්න හදනවා මේ වචනය හදා. එහෙම නැත්නම් පොතක් තුලින් හෝ මොකක් හරි දෙයක විතර්කයක් කරනවා. අවදාපතේක වෙයි. එහෙනම් එතනමයි අපිට තිසරණේ අහිමි වෙලා නැද්ද? ඒ බුදුරණන් වහන්සේගේ දේශනාව අපි පිටුපාලනේ. බුදුරණන් වහන්සේ කියනවා මේ මාර්ගය යන්න ඕනේ කියලා. මෙහෙම කියනවා තමයි ප්‍රඥාව වැඩෙන්නේ කියලා. මම කියනවා නැවිහාමුදුනේ මම මේක try කළා මේක අවබෝධ කරගන්නයි මම මේක යන්න ඕනේ කියලා. මම බුදුරණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට අභියෝග කරන්නේ නැහැ. සෙලන්නේ නැහැ. එතනමත් ඉස්සරහ නම් වෙලා කරා. හැබැයි බුදුරණන් වහන්සේගේ අහිංසක ශ්‍රාවකෙක් කියනවා ශ්‍රාවකෙක් කියනවා. එයා පිළිගන්නවා මේක. ඔයාලගේ සිස්ටම් එකේ වැරද්දක්. දැන් නේද? ඔබලා ගුරු වෙලා තියෙන ඔය විදිහට. කවි. දැන් ඔබ ප්‍රොෆෙසර් කෙනෙක් උනේ වචනයක් උපාදාන කරගත් යැනිමේ සාර්ථකත්වය මත. නමුත් ඔබ කවදාකවත් දුකෙන් නිදහස් කරන්න මාර්ගතේ ඒක හේතුනේ නැහැ. ඒක හේතුනේ නැහැ. එහෙමනම් මේ මාර්ගයේ වඩන්න තියෙන ඒ බුදුරණන්සේගේ අහිංසක ශ්‍රාවකෙක් කියලා. එයා මොකක්වත් දන්නේ නැහැ. හැබැයි එකම එක දෙයක් පිළිගන්නවා. එයා නිහතමානී. එයා එකම එක දෙයක් පිළිගන්නවා. මම දන්නේ නැහැ. මාතුළු තියෙන අවිද්‍යාව. මාතුළු නැහසේ තුළ තමයි විද්‍යාව තියෙන්නේ. මාතුළු තියෙන මොහේ එහෙම නැත්නම් මාතුළු තියෙන සක්කාය දිට්ඨිය. බාගතුන් නැහසේ තමයි මේ ලෝකෙ ඉක්මවාගේ දර්ශනයක් තියෙන්නේ. උන්වහන්සේ මේ ලෝකේ දකින්නේ පුතේ ලෝකේ ඉක්මවාද මම ලෝකේ දකින්නේ ලෝකේ තුලින්ද ඒක හරියට ගොම්බෙට්ටක් තුලින්ද පණුවෙක් වගේ ගොම්බෙට්ටක් තුලින්ද පණුවෙක් අය එයාගේ පරාසය ගොම්බෙට් එතකොට එයා දැන් ඇලෙන්න දිනනවා නම් ඇලෙන්නේ එයා ගොම්බෙට්ට තුල තීර දෙයකටමයි ගොමෝලි තොර දෙයකට නෙමෙයි ගැටෙනවා නම් ගැටෙන්නේ ගොම්බෙට්ට තුල තීර දෙයකටමයි එයා ඉපදෙන්නේ ඒකමයි එයා මැරෙන්නේ ඒකමයි එයා නැවත පතන්නේ මොකද්ද ගොමෝලින් තොර ලෝකයක් නේ ගොමෝලින් තොර ලෝකයක් නන්නේ නම් ගොම ගොඩේ ඉක්මවාගිය ඔබ පයින්වත්තේ ගොම ගොඩ ස්පර්ශ කරන්නේ නැත්තේ අංශේ අන්නේ ආකාරයට මේ බාහතුන් වහන්සේ මේ සීල ලෝකෙ ඉක්මවලා හරි අපිට කියනවා මේ ලෝකේ දුකයි නමුත් මම උකද කරේ මම උඩ කියන වචනේ තුළ තියෙන අනිත්‍ය එහෙනම් මම මේ අනිත්‍ය තුළ මම පනවගෙන තියෙන මොකද්ද බුදුරණන්සේ අනිත්‍ය යදනිච්ඡන් තන්දුක්ඛන් කියත් බුදුරණන්සේ කියන්නේ මේක අනිත්‍යමක් අනිත්‍ය නැති දුකයි කියලා මම උකද කියන්නේ නෑ බුදුරණන්සේ මේක අනිත්‍ය තමයි හැබැයි මේ නිසා පයි අතීතයේ අපිට යම් තාක් මේ ධර්මයේ අහිමිවන අහිමිවන උච්චර ධර්මදාගමේ වැලිහෙට ගන්න අතීතයේ බුදුරණන්සේට බුදුන් ඉද්දී අපිට මේ ධර්මයේ අහිමිවන ඔය විදියටමයි. ඒ දන්නවද? මගේ හිත අතීතයේ අතීතයේ මොකද කිව්වේ? මේ අනිත්‍ය තුල ආශ්‍රාදය වෙන්නේ සැපේ වෙන්නේ. ඒ කියන්නේ කොටිම් කිව්වොත් මම දැනගෙන හිටියේ නෑ මම ඉඳි දුක. මම ඉඳින්න දුක කියලා දන්නේ නැති නිසායි දුකෙන් නිදහසෙන්න උවමනාවක් තිබුණා. දුකෙන් නිදහසෙන්න උවමනාවක් නැති නිසාම දුකෙන් නිදහසෙච්ච කෙනෙක් වැඩකුත් නැහැ. දුකෙන් නිදහස වෙන්න හේතු වෙන බලකුත් යා අදාළ වෙන්නේ නැහැ. එහෙනම් ඔබ උතන මම මෙතන අන්න ඒ හේතුව නිසා අපි දෙන්නට වැඩලෝ. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ මෙලිවැඩි කරගන්න. මේ අවස්ථාවේ මෙලිවැඩි කරගන්න. එහෙනම් මගේ හිත කියනවා නම් යමක් සැපයි කියලා. ඒ බාහිරුනාස කියනවා නම් නැත්නම් ලෝකේ දුකයි කියලා. හරිද වැරදුද? දැන් දුක් නැන්නේ නේ අපිටම පරිදිනුනේ. හරි. එහෙනම් නිකන් හිතමු අපි නිකන් මම මේ යෝජනා කරන නිකන්. හරි. ඔබලා අමාරුවෙන් ළඟා කරගත්ත ශ්‍රේෂ්ඨම සැපයක් මතක් කරගන්න. ඒ වම් මෙහෙම කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ දුකයි කියන්නේ මම සැපයි කියලා කියනවා නා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ හරිද? මට එන මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? මට හිතෙනවා මේක සත්‍යයි කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නිසා ලෝකෙම දුකයි කියනවා නම් මට හිතෙනවා නම් මේක සැපයි කියලා. අපි මේ සැපේ කියන්නේ මොකද්ද කියලා අපි ස්ට්‍රික් කරලා බලන්න. අපිට හම් වෙනවා මොකද්ද? දුක. ඇයි? බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නිසා. එහෙනම් ඔබට ඕන දේක බලන්න. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධද කියලා අපි බලන්න ඕනේ. හා? ඕනද? ඔබට අවශ්‍ය නැත්තම් මම ප්‍රශ්නයක්ද? ඕ මට මේ ඵලෙ මම මඩ කියන්න ආපු නඟ දෙන්නේ නේ මං කීප දේ තේරෙනවා බුදුරණන්සේ ලෝකේ දුකයි කියද්දී මං හිත කියනවා නම් නෑ සැපයි කියලා එහෙනම් මේ සැපේ කියන ක්වෙස්චන් මම හරිද ප්‍රතින දෙයක් කියලා සැපේ වෙනම තියෙන දෙයක් දුක වෙනම තියෙන දෙයක් ඉතින් අපි දුක මොකද්ද කියලා හෙවොත් අපි බොහෝ වෙලාවට කියන්නේ මේ සැපේ නැති වුණාම දුකයි කියලා ඔව් දැන් අපි බලමු සැපේ කියන්නේ මොකක්ද කියලා. මම ඔබට යෝජනා කරනවා. ඔබට අනන්‍ය වූ ඔබේම සොඳුරු බොහොම අමාරුවෙන් ළඟාකරන සැපයක් මතක් කරගන්න. සැප නැහැ කියන්න බෑනේ. හැමෝටම තියෙනවනේ යම් ආශාවක්. අමාරුවෙන් ළඟාකරන තියම් සැපයක් මතක් කරගන්න. හරිද? දැන් ඔන්න ඕක සැපයි කියලා කවුද පැනෙන්නේ උදේ? කවුද කිවි සැපයි කියලා? ඔබේ හිතද නැද්ද? හිත. ඒක ටාගට් එකක් වගේ අපිට පෙන්නන මේක සැපයි කියන්නේ. ඊට පස්සේ අපි බලමු මේ සැපේ ළඟා කරගන්න අතීතයේ මිනිස්සු මොකද කළේ කියලා. ඉතින් අපි දැක්කේ මොකද්ද? මේ අභියෝග වලට මුහුණ දීම නිසා මේක ළඟා කරගත්තම අපි දැක්කා නේ. හොඳයි. අභියෝග කියන්නේ මොකද්ද?
දුක.
හා? අභියෝග කියන්නේ මොකද්ද? යම් සැපයක් ලබා ගැනීම උදෙසා ඕන දහදුකක් මං සතුටින් විඳ දරා ගන්නවා කියන පූර්ණ නිවන නේද නැද කියන්නේ. උදේ සැප කියන දුක සැපේක ඕන නමුත් ඒක ලබන්නත් කලින් අය අපි සූදානම් ඕන දහදුකක් සතුටින් විඳ දරා ගන්න. දැන් නැත්නම් ප්‍රශ්නේ දෙක. සතුටින් ඔය ධනත් වෙච්ච ඉඳ නැත් කියලා කියන්නේ ඕකනේ කොරාවේ. සතුටින් ඉඳ දරා ගන්න. එනා ඕන දහදුකක් මේ එකම එක සැපෙ නිසා සතුටින් ඉඳ දරා ගන්නවා කියන පුර නිගමනය තමයි අභියෝගය කියන්නේ. ඒක සැපද දුකද? දුකී නැත්. අප්‍රමාණ දුක ගොඩක්. හැබැයි සැප එකයි. දැන් ඔබ ෆීසිබිලිටි එකක් කරන්න ඔබ සොට් එකක් ගන්න බලන්න. එක සැපයක් එක ලැබෙන්නත් කලින් අපි සූදානම් ඕන දහදුකක් අව නිකන් කමන්න එක දැන් පැත්තකින් තියමු ඊට පස්සේ ඕක ලබා ගන්න බැරි විදි කියන අර ඇම්බිගියස් ගතිය නැද්ද අර අවිනිශ්චිතභාවය නැද්ද ඒක දුකද නැද්ද එහෙනම් දැන් එක සැපයක් පුදසා ඒක ලැබෙන්නත් කලින් දුක් කියලා නයි දෙයාකාරයක මහා දුක් වලද නැද්ද උදරිතන්න ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ස්ට්‍රැටජි එක හරි ඒ අවශ්‍ය දේ සිද්ධ වුණා. දැන් ඒ සොඳුරු සැපේ ඔබ ලබා ගත්ත දවස මතක් කරගන්න. බොහොම සුන්දරයි, බොහොම ශ්‍රේෂ්ඨයි. පුදුමාකාර සතුටක් සෙලිබ්‍රේට් කරන්න පවා හිතෙන තරම් දෙයක් නේද? හැබැයි දැන් අපි හොඳට බලමු. ඇත්තටම මෙතනදී මට දැනෙන සැපේ මොකද්ද කියලා? මේ අර අභියෝග තුළ වින්දාව මහා දුක්ගොඩේ නිමාය එතනදී. අර අවිනිශ්චිත භාවයේ නිදහස වීම ඇතුළත තියෙන ඒ රිලීෆ් එක දෙන දේ. හොඳයි. අපි ඒක වර්ධව ගන්නවා. මේනි සැපේ නිසා ලැබෙන දෙයක්. උදේ හිතන්න මම කියන දේ. උදේ හිතන්න. ඒකම සංකල්පමේ ආස්වාදය මේ හිතේ ඇති වෙච්ච දෙයක් නෙවෙයි. ඒ සංකල්පයේ ආස්වාදයක් තියෙනවා මම ඒක ලබා ගත්තා කියලා. ඒක සංකල්පය. එච්චර මුnde පතන දියන්න එක සැපයයි ඒ සැපේ ලැබෙන්න කලින් අභියෝගතුල මහ දුක් වඩ ලබා ගන්න බැරි වීම බැරි වෙදි කියන දේ තුල මහ දුක අනිශ්චිත බවතු එක ලබා ගත්තට පස්සේ මහා කර කන්ද මුදුනක ඉන්නවා නේද අර ඒ සැනිපයි ඇයි අර සියලු දුක් නිමහ වුණා මම ලබා ගත්තාගේ ආශාද විතරයි එතන තියෙන්නේ ඒ එකමයි ඒක ලැබිච්ච මොහොතේම ලැබිච්ච මොහොතේම ඔබට ඇති වෙනවා මෙහෙම සංඥා මම මෙච්චර අමාරු වෙන ලඟා කරගත්ත මේ සුන්දර සැපේ මට නැති වෙයිද කියලා බය පුළුවන් නෑ කියලා ඒක කොච්චර කාලයක්ද ඒක අතිශයම දීර්ඝ කාලයක් එක්ක ඔබ මරණ තාක් කාල රවියෝග තියෙනවා එහෙම නැත්තම් ඒ සැපේ නැති වෙන තා නැති වෙන මොහොත දක්වාම ඔබට හැම වෙලාවෙම දෙවි දෙවි පිච්චි පිච්චි ඉඳ වෙන්නේ මේක නැති වෙයිද කියලා අවනිසිත බියක් නැද්ද ඒක දුකද නැද්ද දැන් දුක් කියලා තුනක් නෙවෙයි තුන් ආකාරයක මහා දුක් ගොඩ සැප කියලා.
කයි කයි.
අපි දැනට එකක් කියලා දාමු. මොකද ඇත්තම දේ මොකද්ද? ආශාවෙන් සංකල්ප ඇඩ්ජස්ට් තෝට් ඒ කොන්සෙප්ට් එක. තමන්නේ හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සැපේ නැති වෙයි කියන බය නැති කරගන්න නැති නොවී ආරක්ෂා කරන්න අපි ආයේ ඕන දහදුකක් එන්නේ.
මෙන්ටෙන් කර.
නැහැ. ඒක හිතා ඒක කොච්චර කාලයක්ද? ඒ තේස දීර්ඝ කාලයක්. දැන් හිතා. දැන් හතර ආකාරයේ මහා දුක් ගොඩක්. සැප කියන්නේ ඇත්තට මතක තියාගන්න. ඊට පස්සේ ඔබ නඩත්තු කරන මහා දුකක් තියෙනවා. වැඩ දියුණු කරන මහා දුකක් තියෙනවා. දැන් මේ හය ආකාරයේ දුක් ගොඩක්. ඔබ මොන විදිහට මාය පොතේ අමාරුවෙන් ඔබ ළඟා කරගත්තා? ඔබ නැති වෙයිද කියන බයෙන් පිච්චි පිච්චි විදියක් නැති නොවී ආරක්ෂා කරන බය මොනසා දහ දුකක් වින්දා ඔබට ඔබ නැත්තරම නැති වෙන දවසක් එනවා වාගේ තේයි යමක් හටගත්ත නැහැ නැති වෙන. ඒක දන්නවා. අන්න එදාට මේ මගේ හෘදයාංගම සැපේ මේ මගේ සැපේ මම මෙච්චර මේසහා දුක් විඳන නම් මේක මට නැති වෙන්න බෑ කියන අර මෝඩ සංකල්පයක් නිසා ඔබ නැත්තරම නැති වුණාට පස්සේ දැනෙන දුක අතිශයින්ම කම්පිතයි. කම්පිතයි. ඒක දරා ගන්න බැරි නිසා තමයි මිනිස්සු වහබෝ නවහබෝ සිරිඥාන් කරන කිස්සුවදා කපුරු නාගා තෙන්දා දැන් දැන් දුක්ඛය
ගොඩ
එක සැපයයි මොනවා මේක සමීකරණයක් එක සැපේ සමානයි හත් ආකාරයක දුකක් කියවන එක හරිද නැද ඒ කියන්නේ එන එක සැපේ සමානයි හත් ආකාරයක දුකක් නම් ආයි පුතේ ඔබ අනාගතයේ යම් සැපයක් නිසා දුක් විඳිනවා කියලා කියන්නේ හත් ආකාරයක දුකක් නිසා දුක් විඳිනවද නැද ඇයිද අපි දුක් විඳ සාදු කියන්නේ? ඇයි දුක් විඳ සාදු කියන්නේ? ඔබට ඔබ සැපයි කියලා කියන්නේ කවුද? හිත. එහෙනම් හිත. එහෙනම් යම් කිසි කෙනෙක් ඉපදුනා කියලා අපිට පනවන්න පුළුවන් වෙන්නේ මොකක් ඉපදුනොත්? මොකක් ඉපදුනොත්? ඇස කන නාසය දිව ශරීරය මනසනේ නේද මන කියද්දී මෙතන හිත ගැලපෙලා යනවා නේද ඇහැ තුන අපි දැන් සිත විඥාන එකක් හැටියට ගන්නෑ නේද මම මේ දෙවිදේ ගන්න උත්තර ප්‍රශ්නයක් නෑ මොකද බුදුරණන්සේ චිත්ත මනෝ විඥාන කියන එකක් හැටියට දානවා තුනක් හැටියට දානවා එතන ප්‍රශ්නයක් නේද එහෙමනම් මේ ඇහැට වටිනාකමක් එන්නේ මොකක් නිසාද ඇහැ කියන දේ ඔබලට පනවන්න පුළුවන් මොකක් නිසාද? හිත නිසා. එහෙනම් මේ හිත නෙවෙයිද මට මේ සැගම් සැපයක් වෙන්නන්නේ ඇහැ තුල? කන තුල මට යමක් සැපයි කියලා කියන්නේ හිත නෙවෙයිද? නාසෙදු ශරීරයේ මනස තුල මේ හිත තමයි එහෙනම් මට හැම වෙලාවෙම සැපයක් වෙනානේ එහෙනම්. ඒ සෑම සැපයක් තුලම තිබුණේ මොකක්ද? හත් ආකාරෙක දුකද නැද්ද? මොනවා බලන්න මම මගේ මෙහැ තුල හරිද ඉපදිච්ච සෑම අවස්ථාවකම මගේ මෙහැ තුල සැපයක් වාගෙන හැම මොහොතකම ඒ කාන්තේම පරදින සදාකාලික යුද්ධයක අසරණ ගොදුරක් වඩ පත් වෙලා නැන්නේ මගේම කන තුල මගේම නාසය තුල මගේම දේහ ශරීරයේ මනස තුල හැම මොහොතකම මම සැපයක් උත්සාහ ඉකේ අප්පාක කරුවා. පැහැදිලිද? එතන නම් ප්‍රශ්නයක් තියෙනවද?
සයන්නම් සයන්න සරයි. එක ආයතනයක හත් ආකාරයේ දෙන හැටි
පොඩ්ඩක්.
එක ආයතනයක හත් ආකාරයේ දෙන හැටි පොඩ්ඩක්.
නැහැ.
එක ආයතන හයම තියෙනවනේ.
ඔව්.
ඒ හයෙන්
දැන් මම හිතුවේ සැපයක් කියලා කිව්වොත් මම පෙන්වන්නේ මොකද? එක සැපේ සමානයි හත් ආකාරයක දුකක් නාම. එක ආයතනයක අවබෝධ කරගත්තොත් ඔබ සිරු ආයතන අවබෝධ කරනවද නැද්ද?
අවබෝධ.
එහෙනම් හිත ක්‍රියාත්මක වෙන ඕනම ආයතනක එක විදියට.
දැන් ඒ එක ආයතනකින් සිතක් පහළ වෙනකොට එතන හත් ආකාරයේ දෙන හැටි තව පොඩ්ඩක් අයි.
එයි මම කියන්නේ මම පෙන්නේ.
දැන් අපි එහෙන් දකින කියලා හිතන්නේ නැත්නම් සද්ද.
දැන් මහත්වෙ මෙහෙමයි. දැන් ඔබ ඇවිල්ලා ගැඹුරු විශ්ලේෂණ වලට කැමති කෙනෙක්නේ. නමුත් මම මේ කියන්නේ බොහොම සරල දෙයක්. අපි මේ සරල දේ කතා කරද්දී සරලින් තේරුම් ගන්න. එද මම වෙනම දේ තේරුම් ගන්න බෑද? ඔබට සැපයි කියලා කියන්නේ කවුද හිතක් දෙනද?
හිත.
හරි ඒ හිත ඔබට සැපයි කියලා බෙන්නක මොහොතින්දලා මේ හත් ආකාරයෙන් ඉදක ඔබ විඳිනවද නැද්ද? ඔබ පුතේ ඔබ නෙමේ මේ ලෝකේ කිසිම ශ්‍රමණිකුරු බ්‍රාහමණ දෙවිවරු බ්‍රාහමණිකුරු මාර්ගයකට ඔගේ හොනුමේ කියලා කියන්න බෑ. ඇයි? මම පෙන්වුවා එක සැපේ සමානයි හත් ආකාරයේ දුකක් නම් හරිද? එක සැපේ සමානයි හත් ආකාරයේ දුකක් නම් අපි අනාගතයේ යම් සැපයක් නිසා දුක් විඳිනවා කියලා කියන්නේ මොකද්ද? හත් ආකාරයේ දුකක් නිසා දුක් විඳින. ඒක නිසා තමයි රවි බුදුරණස් කියන්නේ ඒකට දුක්ඛ දුක්ඛතාව කියලා. එය දුක්ඛ දුක්ඛතාව කියන වචනේ කොහෙද තියෙන්නේ? සැපේ. ඒ සැපේ ලැබුණාට පස්සේ විඳින දුක් හතරක් තියෙනවා නේද? මොනවද? මොකක්ද?
සත්‍යගනේ.
කවුද කාරණේ තුල දුක්? නැති වෙයිද කියන බය. නැතිනම් ඒ ආරක්ෂා කරන විදිහ දුක.
දැස
නැතුනට දුක, නඩත්තු ගන්න විදිහ දුක. දුක් හතරක් තියෙනවා. ඒවට කියන සංඛාර දුක්ඛතාව. ඒව නැතුනට පස්සේ දැන් ගොඩ බුදුරණස් කියන විපරිණාම දුක්ඛතාව. එහෙනම් දුක කොහෙද තියෙන්නේ කියන්නේ?
සැපේ තුල.
සැපේ තුල. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ සැපේ කියලා කියන්නේ තුන් ආකාරයක දුකක් නම් භාගතුන් වහන්සේ දේශනා කරනවා. දැන් ඒක දැක්කේ බුදුරජාණන් වහන්සේ කියපු නිසා නේ. ඔබ ඒක ඔබ තේරුම් ගත්ත නිසා. ඔබ ඒක වටහා ගත්ත නිසා. එහෙනම් දැන් ඔබට පැහැදිලි මම පුතේ ඔබ සැපයි කියලා යම්තාක් මෙච්චර කාලයක් උපදීපදී හැම වෙලාවෙම ගියා නම් ඒ උපදිච්ච හැම මොහොතේම මේ හිත අපිට ආවාදී සැපයි කියලා පෙන්නවා. ඊට පස්සේ ඒ සැපේ නිසා අපි හැම වෙලාවෙම අර තුන් ආකාරයක දුක හැම මොහොතකම අපි විඳින්න හිතුවා. එහෙනම් අතීතේ අපි ඉපදුණා නම් නේද? ඒ සෑම ආත්මයකදීම අපිට අසකන මාසෙ දූෂාදේ මනස කියන ආයතන හය නම් සකස් වෙන්නේ. ඒ ආයතන හය තුල අපි හැම වෙලාවෙම මොකද කරේ? මේ හත් ආකාරයක එම නැත්තම් බුදුරජාණන් වහන්සේ විශ්ලේෂණය කළ තුන් ආකාරයක දුක අපි හැම වෙලාවෙම විඳවද නැහැ. එහෙනම් මේ මොහොතේ මොකද වෙන්නේ? මේ මොහොතේ තේනම් මොකද වෙන්නේ? මේ මොහොතේ ඒ ආශාදයක් වාගෙන මේ මොහොතේදී අපි දුක් විඳින්න ඉන්නවා. මේ මොහොත. ඔන්න බලන්න. දැන් ඔබ වාඩිලා ඉන්න ඉරියව්ව ගන්න. ඔය වාඩිලා ඉන්න ඉරියව්ව නේද? ඔබට ඇති කර ගන්න පුළුවන් මොන විදිහේ මේ කය වෙනස් වෙන නිසාද නැද්ද?
වෙනස්.
කය වෙනස් වීම කියන්නේ අනිත්‍යද නැද්ද?
අනිත්‍යයි.
අනිත්‍යයි. එහෙනම් කයේ වෙනස් වීම කියන මේ අනිත්‍ය තුල ඔබේ හිත මොකද කරේ? ආස්වාදයක් පැනෙනවා. මොකද මේ ඉරියව්ව තමයි සැප මේ ඉරියව්ව. හරිද නැද්ද? ඔබේ හිත කියන අද මේ ඉරියව්ව තමයි සැප මේ ඉරියව්ව කියන්නේ. ඒ නිසා නතර කි. එහෙනම් මේ මොහොතේම රවී. මේ මොහොතේම රවී. ඔබේ හිත මේ ආශාදේ පැනෙවේ අනිත්‍ය තුලද නැත්?
අනේ.
ඒ කය වෙනස් වීම කියන අනිත්‍ය. හොඳ රා ගන්න. කය වෙනස් වීම කියන අනිත්‍ය. මේ ඉරියව්වම අවබෝධ කරගන්න. ඉරියව් වෙනස් කරන්න බෑ. ඔය ඉන්නේ ඉරියව්ව කියලා කියන්නේ කය වෙනස් වීමයි. කය වෙනස් වීම කියන්නේ කය අනිත්‍ය වෙනවා කියන එකයි. එහෙනම් අනිත්‍ය ඔබ පිළිහිට කරගෙන හිත ඔබට පෙන්වනවා මොකද්ද? මේ ඉරියව්ව සපයි කියන්නේ. එහෙනම් ඔබ අනිත්‍ය තමයි මේ ආස්වාදයෙන් සැපයක් හැටින් දැකලා තියෙන්නේ. එහෙනම් මේ මොහොතෙන් බලන්නකෝ බුදුරණන් වහන්සේ යමක් අනිත්‍ය නම් දුකයි කියලා කියද්දී ඔබේ හිත කියනවා නෑ මේක සැපයි කියලා. එහෙනම් දැන් මේ මොහොතේ පරදින්න බලන්න. ඔබ කිව්වේ මම පෙන්නේ අර අනාගත සැපයක්. එහෙනම් මම දැන් ඔබට පෙන්නන්නේ මේ මොහොතේ ඔබ පරදින්න පෙරදී. හරිද? එහෙනම් මේ මොහොතේ ඔබේ ওই ගුලියාව තුළ තියෙන මොකද්ද? අනිත්‍ය. ඒ අනිත්‍ය තුළ මගේ හිත පැනෙවුවා මේක සැපයක් කියලා. ඔය ඉරියව් වෙනස් කරන්න එපා නිහඬ. ඔය ඉරියව් ඔහොම තියාගන්න. තව තප්පර ගානකින් ඔබේ හිත කියන්නේ නැද්ද ඒ ස්ථාවර වෙනස් කරලා නිහල් නෑ දුකයි කියලා. නැද්ද? එහෙනම් මං අහන්නේ මේ හිත දැන් මේ ඉරියව් වෙනස් වෙන්නේ නැහැ. එකම ඉරියව්වක් තුළ මේ හිත ඔබ අසන්න කරේ නැද්ද? ධර්ම ලෙස ඔබ රැට් වෙනාද කියන්නේ? ඇයි?
සැපයි කියලා.
සැපයි කියලා කියලා ඒරියව පොඩ්ඩක්වත් වෙනස් වෙන්න කලින්
දුකයි.
රවි, එයා කියනවා ඒක දුකයි කියලා. එයාගේ ස්ථාවරය වෙනස් කරගන්න. එනවා දරුණුස, දරුණු ලෙස ඔබ රවටන නැද්ද මේ? එහෙනම් මේක අතීතේ අතීතයේ නොතිබුණා වේරල්. අනාගතයේ නොතිබුණා. හරිද? මරණින් මතු කවුරුහරි කියනවනම් උපතක් තියනවද නැද්ද දන්නේ නැහැ කියලා උපතක් නොතිබුණා. දිව්‍ය ලෝක නිහන් නොතිබුණා වේ. කවුරුහරි කියනවා දිව්‍ය ලෝක ඉන්ද්‍රිය අනුභූතිය අපි අහුවෙන්නේ නැහැ කියලා නොතිබුණා වේ. ප්‍රේත ලෝක අපිට පේන්නේ නැහැ, නිර්ය අපිට පේන්නේ නැහැ කියලා කවුරුහරි කියනවනම් ඒක නොතිබුණා වේ. මොකද බුදුරණවහන්සේගේ ධර්මය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. බුදු කෙනෙක් හිටියත් දන්නේ නැහැ. බුදුරණවහන්සේ දේශනා කරපු ධර්මයම තාම තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඕක විකෘති වෙලා දන්නේ නැහැ කියලා කවුරුහරි කියනවනම් ඒ සියල්ලම පැත්තක තිබුණා වේ. කොටිම කියනවනම් නිවන පැත්තක තිබුණා වේ. මම කියන්නේ මේකයි. මේ මොහොතේ ඔබේ හිත ඔබ ධර්ම ලෙස රවට්ටලා තියෙනවා නම් අනේ රැවටිලට කැමති වෙන්න. මොකදිතේ ඔබ මේ වචන ගොඩක් වචන ගොඩක බුදුරක් කියලා රවි අපි තව කොච්චර කාලයක් යන්නද? එහෙනම් මේ මොහොතේ තියෙන මේ මොහොතේ කොහිරිය උතුලපට නිවන දකින්න පුළුවන්. එක පාළි වචනයක්වත් නැතුව මේ භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයයි පාට කොහිරිය උතුල අවබෝධ කරගන්න පුළුවන්. මගේ බුදුරන් වහන්සේගේ ශ්‍රීසත් ධර්මය හොඳට මතක තියාගන්න. භාෂාවක භාෂාව බුදුරක් නෙමෙයි. භාෂාව බුදුරක් වෙන්න බෑ. වචනයක අර්ථයක් තුලින් නිවන දකින්න නම් ඒ භාෂාව නැති වෙච්ච දවසට ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නැති වෙනා නම් මගේ බුදුරන් වහන්සේගේ ධර්මයම නැතේ. භාෂාවක සක්‍ය භාෂාවක මුක්කුවක් මත පිහිටපු ධර්මයක් නෙමෙයි සම්මා සම්බුද්ධත්වය. නැව ඔබ මම ආයි කියනවා ඔබ සරණ වමේ සැරෙන් කතා කරනව නෙමෙයි. හරිද? බොහොම අනුකම්පාවෙන් කතා කරා. අනේ ඔබට දැනේවා ඔය ඉරියව් වතුල ඔය ඉරියව් කියන්නේ මොකක්ද? අනිත්‍යද නැද්ද? කය අනිත්‍ය බව. එහෙනම් කය වෙනස් වීම ඔබ පිළිහිට කරගෙන හිත කියනවා නිහල් මේක සපයි කියලා ඔය ඉරියව්. ඒ ඉරියව් දශමයක්වත් වෙනස් කරන්න නැතුවමයි පුතේ. ඒ හිත කියනවා ඊගා මොතේ මේක දුබයි කියලා. එහෙනම් කතෝලික හින්දු මුස්ලිම් ප්‍රශ්නයක් නැහැ. තිරිසන් ප්‍රශ්නයක් නැහැ. ප්‍රේතලෝක දිව්‍යලෝක ප්‍රශ්නයක් නැහැ. ඒ සියලු දෙනාම දරු ලෙස තමන්ගේ හිත විසින් අතිශයම දරු ලෙස හැවටෙන්නකට අහු කරලද නැහැ. එනම් ඔතනයි ප්‍රශ්නේ. එනම් මම ආරාධනා කරන්නේ හරි මෙන්න මේ යථාර්ථය දකින්න. මේ යථාර්ථය දකින්න ඔබට එක අඩියක්වත් ඉස්සන්න ඕනේ නැහැ. එක වචනයක්වත් ඔබ අවබෝධ කරගන්න ඕනේ නැහැ. හැබැයි ඔබ මේ මොහොතේ තියෙන දුක මේ මොහොතේ තියෙන දුක ඔබ දකින්න. ඊයේ නෙමෙයි අනාගතයේ නෙමෙයි දැන් කවුරුර කියනවා මේ බුද්ධ ශාසනය ඔබ මේ පින් කරන්න ඕනේ නිවන් දකින්න එහෙම නැත්නම් දෙවි ලෝකයට යන්න කිව්වොත් මොකක්වත් අදාළ නැහැ. මෙන්න මේ මොහොතේ ඔබ තේරුම් ගන්න මේ මොහොතේ ඉන්නේ ඔබ දුකෙන්. එහෙනම් මේ මොහොතේ ඔබ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. කොහොමද දැන් ඔන්න බලන්න ඔය අනිත්‍ය තුල ඔය හිත පැනෙන්නේ මොකද්ද? සැපය. ඒ සැපේ කියන්නේ ලෝභයද නැද්ද? ඊට පස්සේ ඒ ලෝභයට අපි අහු වුණාද නැද්ද? ලෝභ. අහු වුණා. ඒක උදුරක් වඩපත් වෙනවා. ඊගා මොහොතේ දුකයි කියලා කියද්දී එතන ගැටීමක්ද නැද්ද ඇති උනේ? ඒක ද්වේෂය. ලෝභ ද්වේෂය. අපි ඒක උදුරක් වඩපත් වුණ නැද්ද? ඊට පස්සේ ආය හිත මොකද කියන්නේ? ආයි කියනවා මේ කය දැන් කපුළු දිගාරින්නේ. නැද්ද? ඇයි? එයා පෙන්නනවා ඒක සපයි කියලා. මේ කපුළු දිගාරිනවා කියන්නේ මොකක්ද කියලා? කය වෙනස් වෙනවා කියන්නේ. එහෙනම් දැන් යා මොකද කරන්නේ? ආයේ මේ කය වෙනස් වීම එයා පෙන්නනවා සැපයක් හැදෙනවා. මෙලෝ විචාරයක් නැතුව අපි මොකද කරන්නේ? ඒක සැපයක් හිත දෙකලා ඒකට ඇර. ආයේ මොහොතකින් එයා කියනවා ඒ දේව තුළම අපි ධර්මස පරාජය කරලා කියනවා නෑ මේක දුකයි. ලෝභ දේශ මොකක් තුළු? මේ කය අනිත්‍යුනේ නැත්තම් අය. මේ හිතට පුළුවන් ඒද අපි වරවට්ට. මෙයාට පුළුවන්ද රවි මෙතන ආශාදයක් පනවන්න පුළුවන්? මේ කය අනිත්‍යුනේ නැත්. එහෙනම් අනිත්‍ය නිසාමයි මාපතේ මේ රූපය අනිත්‍ය නිසාමයි මේ විඤ්ඤාණය ඔබ වරවට්ටන්නේ. නමුත් ඇත්තට මෙතන බැලුවොත් මොකද වෙන්නේ විඤ්ඤාණය තුළ? එයාගේ ස්ථාවරය වෙනස් කරනවා කියන්නේ මොකක්ද? ඒක වෙනස් වීමද නැද්ද? අනිත්‍යද නැද්ද එහෙනම්? විඤ්ඤාණය කියන්නේ අනිත්‍යද නැද්ද එහෙනම්? එහෙනම් ලෝභ ද්වේෂ කියන තැනම ඔබට අනිත්‍ය දකින්න බැයිද? එහෙනම් ලෝභය තුළ ඔබ මුලාවෙද්දි මොහේ මොහේට මොහෙන් යුක්ත ලෝභය ඇති කරගනිද්දි මොහෙන් යුක්ත දේශය ඇති කරගනිද්දි අපිට මේ ඉරියව් තුළම මේ කයේ මේ කයේ වෙනස් වීම පදනම් කරගෙන මේ හිත විසින් මේ මොහොතේ අපිව රවට්ටන්නේ මෙන්න මේ හිත වෙනස් වෙන නිසා ඒවත් මේ හිත අනිත්‍ය නිසා කියලා මෙයා මේ මොහොතේ අවබෝධ කරගත්තොත් එයාට මොහේ එතන තියෙනවා එයා මෙතන තියෙන හිතේ අනිත්‍ය විතරයි කියලා එයා දැක්කනම් මේ හිත නෑ රවට්ටන්න පුළුවන් දෙයක් පුළුවන්
බෑ
එහෙනම් එතන මොහේ එතන තියෙන්නේ නැහැ එහෙනම් එතන තියෙන්නේ මොකක්ද අවබෝධය මොකද්ද අනිත්‍ය නෑ දැකින මොකද කය අනිත්‍ය කියලා තමාතුලිම වටහා ගත්ත එක ඕපනායකෝ මේ මොහොතේ සම්දිස්තික ඒ වගේම මම මෙච්චර කාලයක් රැවටුනේ මොකක් නිසාද මේ හිත වෙනස් වෙන නිසා හිත එයාගේ ස්ථාවර වෙනස් කරන නිසා එහෙනම් හිත වෙනස් වෙනවා කියන්නේ මොකද රවි අනිත්‍ය හිත ඒවත් විඥානය එහෙනම් මෙතන දැන් හැලෙන්න දෙයක් තියෙද ගැටෙන දෙයක් තියෙද ඇයි අපි රැවටෙන්න කැමති නැහැ නේද රැවටෙන්න කැමති නැත්නම් මෙතන දෙන්නේ වෙනස් වීමක් විතරයි කියලා දැක්කනම් මෙතන හැලෙන්න හිත යන්නේ නැහැ මෙතේ ගැටීම හිත යන්නේ නැහැ දික්ටේ හිත මත්තන් කියලා දැන් නවතින එහෙමනම් ඒ බාණ්ඩේ බුදුරණන් වහන්සේගේ ධර්මයේ තියෙන අසිරි එහෙනම් අනේ ඔබට දැනේවා ඔබට දැනේවා උදේ එහෙනම් ඔය ඉරියව්ව තුළ ඔබට දුකක් තියෙනවා දුක හේතුවත් උතර දැන් තියෙනවා දුකේ නිදහස් වීමක් තියෙනවා දුකේ නිදහසන මාර්ගයක් තියෙනවා කොටිම කිව්වොත් ආශාවයක් තියෙන ආදීනයක් තියෙන නිසන ඔකේ රූපේ තියෙන පිටිත් එහෙනම් මේ ප්‍රශ්නේ අපි අනාගතේට ගන්න ඕනේ නැහැ අතීතේට ගන්න ඕනේ නැහැ මේ මොහොතේ නිරාකරණය කරන ගතිය තියෙනවා ඉතින් ඔය විදිහට ඔබ මේ ධර්ම දැන් මේ මොහොතේ අවබෝධ කරගත්තොත් ඔබ නොකිය කියන්නේ මොකක්ද? බුද්ධං සම්මං ගච්ඡාමි කියලා කියන්නේ. ඇයි? ඔබට මේ අවබෝධුනේ මොකක්ද? බුදුරණාංශගේ අවබෝධය. මෙතන ඇලීම සහ ගැටීම කියලා පනවන්න තියෙන මොකක්ද? වෙනස් වීම. මේවත් අනිත්. එහෙනම් බුදුරණාංශ දේශනා කරේ මොකද්ද? යමක් අනිත්ද නම් ඒක දුකයි කියන එක දැන් ඔබට තේරුන්නේ නැද්ද? එහෙනම් සැපේ අපිට පනවන්නේ මොකක් තුළද? රැවටීම තුළ. හරිද? ඔබට චක්කු ප්‍රසාදයට යන්න ඕන. ඇයි ඔය චක්කු ප්‍රසාදය කියලා පනවන්නේ මොකද? දනත් රූප. ඔබට දකින්න තියෙන මොකක්ද? ඒ භාගතුන් වහන්සේ එක එක පිරිස් එක එක මට්ටම් වලින් තමයි ඒගොල්ලන් ඒ ඉන්ද්‍රියන් වඩලා තිබුණේ මායිමට. ඒක නිසා ඒගොල්ලන්ට එක එක ආකාරයේ දේශනා සිද්ධ කළා. නමුත් ඔබ සියලු දෙනාට දේශනා හදාරන්න අවශ්‍ය නැහැ සියල්ලම මේ දහම අවබෝධ කරගන්න. මොකද ඔබ අප සියලු දෙනාට මේ දේශනා සියල්ලම අහන්න ලැබෙන්නේ මා පුතේ පළවෙනි සංඥායනම් පස්සේ. කොහෙද සඳහන් වෙලා තියෙනවද? බුදුරන් වහන්සේ එකතැනකට ඇවිල්ලා එකතැනකට වැඩම කළා සියලු භික්ෂුන් රැස් කළා මෙච්චර කාල දේශනා කරේ මම මෙන්න මේ දේශනා ටික කියලා ඒ භික්ෂුන් වහන්සේලාට කියලා මේව දරාගන්න කියලා කියන අහලාද? එක ආනන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පින්නම් පාන කලින් මට මෙන්න මේ දේශනා ටික අහන්න ලැබුණා මෙන්න මේ දේශනා ටික දරා ගන්න කියලා උන්වහන්සේ මේ භික්ෂුන් වහන්සේට පණ උපවාසතාවක් දුන්නා. ඒ කියන්නේ ඔය සේරම දේශනා ටික මම කියන්නේ නෑ. හැබැයි එදත් ඒ ස්වාමීන් වහන්සේලාට ඒ බුදුරජාණන් වහන්සේ එක දහම් පදයේ අහන්න ලැබුණා. ඒ දහම් පදයේ තුලම උන්වහන්සේලා මේ දහම් මාර්ගයේ දාවුත් කරගත්ත. ඇයි? මේ ලෞතුරා සම්මා සම්බුදුරයන් වහන්සේ සම්මා සම්බුද්ධ නිසා. මොකද ඒකයි කිසිම කහටක් කිලුටක් නැහැ. එහෙනම් මේ මොහොතේ ඔබ මේ තේරුම් ගත්තනම් මෙහල. ඔබ නොකිය කියන්නේ මොකද්ද? ධම්මං සරණං ගච්ඡාමි. ඇයි ඒක තමන් කියන්නේ? ඇයි? තමා තුලින් මේ මොහොතේ අවබෝධ කරගන්න. තමා තුලින් ඕපනායක තමා තුලට එක පොමුණවාගෙන මේ මොහොතේ අවබෝධ කරගන්න. ඇයි ආ රැවටෙන්න කැමති නැති නිසා? රැවටෙන්න කැමති නැහැ. එනම් කියන කල් ධම්මා සම්මගච්ඡාන. එයා දැන් තමා තුළින් මේක දැක්ක නිසා එයාට දැන් ධර්මය ගැන සැකයක් නැහැ. ඒ ධර්ම දකින්න පුළුවන්. මේ ධර්ම දකින්න පුළුවන්. එහෙනම් ඒකාන්තයෙන්ම ශ්‍රාවක මහා සංඝරත්නය මම සරණ කර ගන්නවා කියලා එයා මේ නිහඬව කියනවාද? හැබැයි සරණ කිලුටු වෙන්නේ නැහැ. බුදුරට අවබෝධයෙන් මේ මොහොතේ පිහිටපු සරණ. එහෙනම් වැඩි විමසමාංශයක් නැති මේ භාගතුනස් කියන ඒවා අපකසිරෙන් කියන. ඒ වචනේ කොහෙන්ද? මේ මගේ වචනයක් නෙමෙයි. ඒ භාගතුනස් වචන. ඒවන් සීග. තරම්ම සීතේන. ඒ අපකසිරෙන් වැඩි විමසමාංශයක් නැතුව. ඒ බුදුරන් වහන්සේ ශ්‍රාවක කොටකට වාදිතේ. ඒ බුදුරන් වහන්සේව හදවතින්ම සරණ කරගන්න සූදානම් කෙනෙකුට, නියතමාන කෙනෙකුට, ඒ සත්පුරුෂයෙකුට. ඒදාම අවබෝධ කරනවා කියන තරම් පුළුවන් දෙයක් ඇයි ලෝතර බුදුරණන් වහන්සේගේ ධර්ම සවාක්කත එක බලාපොරොත්තු දේශනා කරපු දෙයක්. ඒක කොහොමවත් ගැටලු තැන්නේ නැහැ. ගැටලු තැන්නේ නැහැ. එහෙනම් ওই විදිහට ඔයදී ඔය මේ මොහොතේ ඔබලා දැක්කෝ අවබෝධ කරගත්තෝ. දැක්කෝ දැක්කා පමණයි කියන දන්නවා නේද? හොඳයි. එමා එක තැනකින් මේ විග්‍රහයට යන්නේ. නිහාට ගිහින් අපි ආපහු මුලට ගිහලා හතා අපි ගත්තේ මේ දුක් දුක්කතා සංඛාර දුක්කතා විපරණාම දුක්කතා කියන තුන ගැන කතා කරා නේද? ඒ දුක් තුන මොකක් තුල තිබුණේ? සැපේ තුල. එහෙනම් මේ සැපේ තුල තමයි මේ දුක් ගොඩ තියෙන්නේ. එහෙනම් සැපේයි කියලා අපි යමක් පලවනවා නම් ඒක තුළමයි මේ දුක් පොඩි. එහෙනම් අපි අතීතයේ ඉපදුනා නම් අනාගතයේ ඉපදෙනවා නම් ওই සෑම මොහොතක අපි ඉපදුනේ යමක්ද? ඒ ඒකාන්තයෙන්ම හිතක්මයි. ඒ හිත සකස් වෙන්නේ මොකක් තුළද? අසකරණාසී දිවිසාරේ මත. ওই හැය පොලේ ඇතුළු තොර වෙන කොහොමද ඔක ඉතින් ඉන්නේ? එමනම් ඒ හිත හැම වෙලාවෙම අවිද්‍යා සාගතව අපි අපේ මහතුල අසරණ කළාමයි කියන්නේ. අපේ වෙනතු ලස්සන කතා. දැන් ඔයාලට එක විනාශ වෙන අවස්ථාවක් තියෙනවා. ඔබට ගැටලු ගන්න තියෙනවද මෙතන? මෙයාල.
නෑ සියලු සර්.
පැහැදිලිද?
පැහැදිලි.
එහෙනම් ඔබ දැන් දුකට කැමති නැත්තම්? ඔබ දුකට කැමති නැත්තම්? ඔබ දුකෙන් නිදහස් වෙන්න ඕනේ. දුකෙන් නිදහස් වෙන්න මොකද කරන්න? දැන් අපි දන්නවා අපි ඉපදුනොත් ඉපදුනා නම් ඉපදෙන්නේ ආයතන නේද? ජීවිතය කියලා කියන්නේ මොකක්ද? ඒ ආයතන දෙකේ පැහැදිලි. මරණය කියන්නේ නැතිවීම. එහෙමනම් ආයතන ආයතන දුනහක් නම් ඉපදුනම ආයතන. හරිද? ඒ ආයතන දුනහ තුළ අපේ ආධ්‍යාත්මික ආයතන හය තුන අපිට සකස් වෙනවා මොකද හිතක්. එහෙනම් ඒ හිත අපි දැන් දැක්කා. සැපයි කියලා කිව්වට එතන තියෙන්නේ අත්කාකාර දුකක්, එහෙම නැත්නම් තුන් ආකාර දුකක් කියලා. එහෙනම් දැන් ඔබ දකිනවා ඉපදීම දුකයි කියලා. එහෙනම් ඉපදීම දුකයි කියලා දැන් ඔබ දකින්නේ බුදුරණන් සිතිකුණ සානේ. තමන් තේරුම් ගත්තද? දැන් එහෙනම් බුදුරණන් වහන්සේ ඉපදීම දුකයි කියලා මෙච්චර කල් කිව්වට අපිට ඒක දැනලා තිබුණේ නැහැ. හැබැයි දැන් ඒක තේරුම් ගත්ත නිසා මොකද වෙන්නේ? අන්න බුදුරණන් වහන්සේගේ සරණ අපිට අවශ්‍ය වෙනවා. එයි අපි දැන් දන්නවා ඉපදීම දුකයි. ජීවිතය කියන්නේ මොකද? එහෙනම් ආයතන වල පැවැත්ම. එහෙනම් මෙතන තියෙන හිත හැම වෙලාවෙම සැපයක් වෙන්න අපි අපේ මහා කන වාසයේ දුෂාදේ මිනිස්සු තුන අසන්න කිරීම. එහෙනම් මෙතන තියෙන කොහොමද? දුක් ගොඩා. එහෙනම් ඉපදීම දුකක් නම් ජීවිත දුකක් නම් මරණ දුකක් කියලා මුලින් කියන්න ඕනේ. එහෙනම් ඉපදීම දුකක් නම් ජීවිත දුකක් නම් මරණ දුකක් නම් මොකද සැපේ? නැවත ලෝකදීම නෙමෙයි. අන්න එතනදි තමයි ඒ ලෝතුර සම්මා සම්බුදුරණන් වහන්සේ ඉන්න අපි දුකින් නිදහස් කරනවා. එතන ඉන්නාට හේතුව කියලා දෙන්න. හැබැයි මෙතන ආපු නැති කෙනෙකුට දුකින් නිදහස් වෙන්න දෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගන්න. අපි විඳින්නේ දුක කියලා මෙච්චර කාල දැනුණත් සමහර වෙලාවට අපි දුකට මොකද කරන්න ඕන කියලා දැනගන්න කියලා. අපි දුක දැනන මොනවාද කරේ?
සපෝයන්නේ
සපෝයන්නේ ආයතන වල ආයර දුක් ගොඩේ ඇඬුවා, වැළපුණා, විලාප දුන්නා, ශෝක කරා, සුසුම් හෙළුවා, කල්පනා කරා නැද්ද? යාඥා කළා, පඳුරු බැන්දා. නැත්තම් කොහොමද? බෝධි පූජා තිබ්බා. එහෙමද? නැවත අපිට දුකෙන් නිදහසෙන් පුළුවන් වුණාද? අපට දිවි නහගත්ත, පිස්සු හදාගත්ත. නිදහසෙන් බෑ. එන බෞද්ධයි කියලා කෑනහම අපි සියලු දෙනාම දුකෙන් නිදහසෙන්නේ ඒකාන්ත හැකියාවක් තියෙන. ඒ ලෝතර බුදුරණන් වහන්සේගේ ශාวก කෙනෙක් හරි දෙකක් අපි සියලු දෙනා බෞද්ධයෝ කියලා ලෝකෙට කෑගහමින් ඉන්න අපි දුකෙන් නිදහස් වෙන්න කරපු දේවල් බුදුරණන් වහන්සේ දුකෙන් නිදහස් වෙන. බුදුරණන් වහන්සේ දුකට මුහුණ දෙනවා. ඇඬුවද, වැළපුණාද, චෝක කරාද, සුසුම් වෙනවද, කල්පනා කරාද, කවිලි වෙනවද, මිසදස් කියනවද? මොකද? අවබෝධ කරා, දුක තියෙන අවබෝධ කරා. දුක අවබෝධ කළොත් තමයි දුකෙන් නිදහස් වෙන්නේ. තව අපි මොකද කරේ? ජාතියන් දේ වගේ මේක විදෝ විදෝ හිටේ. අන්න අපිට සරණ අනිමිච්ච දැන එනවා අපි අසරණ වෙනවා ඉන්නකොට. අපි බෞද්ධයි කියන එක තමයි කියන්නේ. කතෝලික මිනිස්සු දුක දැන නම් මොකද කරන්නේ? දුකෙන් නිදහස් වෙන්න මොකද කරන්නේ? ඔය ටිකමයි. Hindu මිනිස්සු මොකද කරන්නේ? ඒත් ඔය ටිකමයි. Muslim මිනිස්සු මොකද කරන්නේ? ඒත් ඔය ටිකමයි. එහෙනම් බෞද්ධය කියලා කියන කාරණා අපි හරි කතෝලික හින්දු මුස්ලිම් අතරයි මේ දුකෙන් දුකට මුහුණ දෙන ප්‍රතිපදාව තුළ න්‍යායාත්මක විවාහත්මක වෙනසක් තිබිලා නැහැ. එහෙනම් උතනයි හරවන්න දෙයක් තිබිලා. අපි හරවනවා කියලා කියනවා. නැද්ද? එයි. ඔබට තේරෙනවා මම කියන්නේ? එනමයි උදේ අපි විඳින දුකක් කියන චකල් දැනෙන්නේ නැහැ. දුකක් දැනුණා දුකට කල යුත්තේ මොකක්ද කියලා දැනෙන්නේ නැහැ. අන්න ඒ විදිහට අපි අසරණ නැහැ. කතෝලික හින්දු මුස්ලිම් සමාන නැහැ කියමු. තිරසංසතේ දුකට මුහුණ දෙනවා. ඒත් අය කෑන් ගහන අඬනවා තමුන්ගේ ජාතියට කතා කරනවා නේද? එහෙනම් අපිත් ඒ දේ නෙමෙයිද කරේ? එහෙනම් කිසිම ආගමක සරණක් නැතේ තිරසංසතේ කොහමද දුකට මුහුණ දෙන්න ප්‍රතිපදාව තුනක්. සදාතනෙ දුකේ නිදාසීමේ හැකියාව තියෙන බෞද්ධයෝ කියලා කෑගහන අපි කියලා වෙලා හිටියේ මේ ප්‍රතිපදාව තුළ නම් අපි තිරිසන් සතය අතර තියෙන වෙනස මොකක්ද? මතක ගන්න ප්‍රශ්න දෙන්න. එහෙනම් අපි දැන් මොකද කරන්නේ? දැන් එහෙනම් අපි අසරණයි නේ. එහෙනම් ඔන්න ඔතනින් තමයි අපිට සරණක් ඕන වෙලා. දැන් අපි දන්නවා විඳින්න දුක කියලා තුන් ආකාර දුකක් තියෙනවා සැපේ තුන වෙන කොහොමද මේ තියෙන්නේ? එහෙනම් දැන් අපි මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ. මොකද්ද අපි කරන්නේ? බුදුරජාණන් වහන්සේ ගාව ගිහිල්ලා අර සාමෝ භාගතුන් වහන්සේ මට මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා බලලා තියෙනවා. එතන බුදුරජාණන් වහන්සේ කියන අපිට දේහ දුක අවබෝධ කරගන්න. එතන බහන මොකද්ද අවබෝධ කරගන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ කියන ඉපදීම අවබෝධ කරගන්න. එතන බබා මොකද්ද ඉපදීම? ආයතන 12. එතන 12 කියලා බලන්න. එන ආයතන වල අවබෝධ කරගත්ත දුක අවබෝධ කරගන්න ඕනේ නැද්ද? ආයතන දුනා ගැන මොකද? ඇහැ ගැන රූපයද නැද්ද? ඇහැට පේන රූපයද නැද්ද? ඇහැට පේන වර්ණ රූපය. කන ගැන රූපය. කනට ඇහෙන්නේ ශබ්ද රූපය. නාසය ගැන රූපය. නාසයෙන් දැනෙන ගන්ධ රූපය. දිව ගැන රූපය. දිවට දැනෙන රස රූපය. කය ගැන රූපය. කයට දැනෙන පොට්ටබ්බ රූපය. මන ගැන රූපය. මනට දැනෙන ධම්ම රූපය. එහෙනම් ඇසලනාසේ දූෂාවේ මන කියන ආධ්‍යාත්මික ආයතන හය කියලා කියන ගන්න රූපය. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන බාහිර ආයතන හය කියන මොකද්ද? මේ රූපය. එහෙනම් ආයතන 12 කියලා කියොත් එක එක රූපයක් කියලා කියොත් එක එනවා රූපය අවබෝධ කරගත්තොත් අපිට දුක අවබෝධ වෙනවද නැද්ද? එහෙනම් දැන් අපි බලමු රූපේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? සතරමහා ධාතු. සතරමහා ධාතු එකක් ගන්නයි. පඨවි ධාතු. පඨවි කියන්නේ හද ගැතියි නේද? හොඳයි. ඒ විදුරු කියන්නේ රූපයක්ද? ඒ විදුරුවේ පටවි ධාතුව තියෙනවා. හදගතිය තියෙනවා. වතුර කියන්නේ රූපයක්ද? නැත්නම් අපෝ ධාතුව.
රූපය.
රූපය හරියට. ඒ සතරමහා ධාතුව තියෙනවා නේද? එහෙනම් වතුර කියලා කියන ඒ රූපය තුල පටවි තියෙනවා. හදගතිය තියෙනවා. තියෙනවා. ඔව් විදුරුවේ තියෙන හදගතියෙන්ද වතුරේ තියෙන්නේ?
වෙනස්.
වෙනස් සාධසම්. නැවතත්. හරිද? මේ දෙද්ද කියන්නේ රූපයක් තමයි. හොඳට හිතන්න. මේ දෙද්ද කියන්නේ රූපයක්. වතුරේ තියෙන කඩගටි උන්දෙද්ද තියෙන්නේ. නෑ වෙනස්. රෙද්දේ තියෙන කඩගතිය ටයිල් එකේ තියෙනවා නේ. ඔව්. වෙනස්. ටයිල් එකේ තියෙන කඩගතිය කෙස්සල තියෙනවා. කෙස්සල තියෙන කඩගතිය හැමේ තියෙනවා
නේ.
ඔය. එහෙනම්. එහෙනම් පඨවි ධාතුව මෙන්න මේකයි හම්බුන්නේ කියලා ඔබ පින්පොයින්ට් කරන්නේ. විදුරු කියන අවස්ථාවේදී පඨවි ධාතුවටද? වතුර කියන අවස්ථාවේදී පඨවි ධාතුවට කඩගතියද? රෙද්ද කියන අවස්ථාවේදී කඩගතියද? ටයිල් එක කියන අවස්ථාවේදී කඩගතියද? ඔබේ කෙස් කියන අවස්ථාවේදී කඩගතියද? ඔබේ හැම කියන අවස්ථාවේදී කඩගතියද? එනකට අපි එන පෙන්නන්නේ මොකද්ද? පුදු වෙනස් වීම. එහෙනම් පඨවි කියලා කියන්නේ මොකද්ද?
ස්වභාව.
වෙනස් වීම. ඒ වෙනස් වීමට පුදුරන්නස කියන වචනේ මොකද්ද? අනිත්‍ය. එහෙනම් පඨවි කියන්නේ මොකද්ද? අනිත්‍ය. එහෙනම් පඨවි හේවත් මේ සතර මහා ධාතුම අනිත්‍ය නිසාමයි පුතේ මේ ලෝකේ වෙනස් වෙනස් රූප ඇතිවෙලාද නැද්ද?
ඇතිවෙලා.
රූපේ වෙනස් වෙන නිසා ඒ විදිහේ වෙනස් වෙනවද නැද්ද? අඳුරගෙන වෙනස් වෙනවද නැද්ද? චේතනා වෙනස් වෙනවද නැද්ද? විඥාන වෙනස් වෙනවද
නැද්ද?
එහෙනම් මේ මොකද කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච බලස්කන්ධයේ වෙනස් වෙන එක අනිත්‍යයි කියන එකද කියන්නේ? එහෙනම් දුක මොකද කියලා අපි හොයාගෙන හොයාගෙන ඉඳලා දැන් හම්බ වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියලාද නැද්ද? අතීතයේ කෙරෙහි සෝවාන් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. අනාගතයේ අමිසින් සෝවාන් මේ පංච උපාදානස්කන්ධය විදියට. එනම් ආයෝද හැමක දකින්න පුතේ සීලේ පරිපූර්ණතාවය. ඒකයි ඒ ආර පෞර්ෂය කියලා කියන දේ කෙනෙකුට මේ ධර්ම අවබෝධ කරගන්න ඕන නම් ඒ පෞර්ෂය වැනෙන්න බෑ. ඒ සීලය කියන තැනදී at any cost. ආ කිසිම කෙනෙක් නිසා ඒ සීලය වෙනස් කරගන්න බෑ. කොහොමදක් කියනවා? බෞද්ධනාංශ කියනවා. බෞද්ධනාංශ දේශනා කරනවා. මේ කුඩා සැපයක් අපහැරීමෙන් වඩා ශ්‍රේෂ්ඨ සැපයක් ලබා ගන්න හැකි බව දන්න ඕන කියලා. ඒ කුඩා සැපය අපහැරලා ඒ ශ්‍රේෂ්ඨ සැපෙ ලබා ගන්නවා. අර දෙපාරක් හිතන්නේ නැහැ. ඒතර කෙනෙක් දුසිලක් තියනවා කියලා කියන්නේ මොකද? සීල අඩුපාඩුවක් තියනවා කියලා කියන්නේ මොකද? තමන්ට ඒක සැපයි කියලා තමන්ගේ හිත කියන්නේ. හරිද? හැබැයි දැන් ඔබ දැක්කා තමන් හිත ගන්නස් තමන් වරවටන යාගේ ස්ථාවර වෙනස් කරලා. එහෙනම් ඉදරදී මොකද? දුක. හැබැයි ඔබ ඒක දන්නේ නැහැ. ඇයි ඔබේ හිතේ දුගුරක් බවට පත් වෙන්නේ? හරිද? ඒක තමයි. ඔබේ හිතේ දුගුරක් බවට පත් වෙනවා. නමුත් මට හිතෙන විදිහ වැරදි කියලා එක අතහැරලා ඒ බාගතුන් වහන්සේගේ අවබෝධය මම වැරදි කියලා අපි කෙනෙක් පිළිහර ගත්තා. එයාට තමන්ට පේනවා මේක සැපයි කියලා. හැබැයි බුදුරණන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාවන් සෑම මොකද කරන්නේ? සදහට මේ සංසාරයෙන් නිදහස් වීම නිසා එයාගිට මේක සැපයි කියලා කිව්වට ඒ කුඩා සැපේ ආතාරිනව මොකටද? වඩා ශ්‍රේෂ්ඨ සැපයක් නිසා. ඒ බුදුරණන්සේ කියන විඤ්ඤෝ පුරුසනේ නුවණතිය. නෑ මොකම් පෑදිරු කියන නුවණතිය. එහෙමනම් යම් කිසි කෙනෙක් කියනවා යම් කිසි කෙනෙක් උදෙසා මෙන්න මේ වෙලාවදී අපිට වෙන කරන්න දෙයක් නැති නිසා අපි මේ විදිහ සීලේ බිඳ ගන්නවා කියලා මම පුතේ ඒක එතන තියෙන නිවට එතන තියෙන්නේ බෙලහින මානසිකත්වයක බෙලහින මානසිකත්වය තුළ කවදාකවත් ආර්ය මානසික කෙනෙක් උපදින්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. තමයි. ඒක වෙන්න බෑ. එහෙමනම් ඔබ සීල දහම දහම අවබෝධ කර ගන්න ඕන නම් මම පුතේ සීලේ සියල් සියක් පිළිසිඳීමේ මේ පංච සීලේ වේවා ඒක කුසත අටංග සීලේ වේවා දස සීලේ වේවා කුසත දස සීලේ වේවා ඒක සියල් සියක් පිළිසිඳීමේ කියන දෙයක් නෑ ඒක එහෙමමයි ඒක එහෙම තිබ්බොත් මේ විදිහට මෙයා මේ විදිහට මෙතන යන දේ මොකද්ද පරිපාලන ස්කන්ධය අනිත්‍ය නේද කියලා දැක්කොත් එහෙම නැත්නම් අර ඉරියව් තුලම මේ හිතේ රැවටීම තියෙන්නේ එහෙනම් මේ අනිත්‍ය තුල නේද මේ ආශාදී පරවණ එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද හිත රවටනවා කියන්නේ මොකද්ද? හිතේ වෙනස් වීමක් නේ විඥානයන් කෙරෙහි තියෙන කියලා යම් කිසි කෙනෙක් මේ මොහොතේ මේ ශරීරය මේක දකින්න උත්සාහවත් වෙන සීල පරිපූර්ණ තියාගෙන එයා අයියේ මේ ධර්ම දකින්නක් වෙන එක සිද්ධ වෙනවා. බුද්ධ ශාසනය අසිරි විදිහ. ඔබලා ගොඩාක් දුක් විඳින, ගොඩාක් අමාරු මේ උපයාක අවස්ථාව අහිමි වෙන්න දෙන්න එපා. ඒක මෙහෙම උත් දකින්න. මේ ගොඩාක් විශ්ලේෂණ වලට ගිහින් අපි ප්‍රපංච තුල හිර වෙන්න ඕනේ නැහැ. වචන වල ගොදුරක් බවට පත් වෙන්න ඕනේ නැහැ. ඒ භාගතුන් වහන්සේ ඔබට මතක නම් ආනන්ද හාමුදුරුවෝ වහන්සේ සෝවාන් වුණාට පස්සේ කියනවා ස්වාමීනි මේක මේ පරිසම්පන්න සම්මයි. ඒක භාගතුන් වහන්සේ කියනවා බලන්න ආනන්ද එහෙම කියන්න එපා කියලා. මේක හරිම ගැඹුරයි. එහෙනම් මේ ආවෝද දුෂ්කරයි කියලා. ඒ ආවෝද දුෂ්කරයි කියලා කියන්නේ ඔබට අපට නෙමෙයි. බුදුරණන්සේ මොකද කියන්නේ? මේ මහා පෘථුවේ පස්සතරෙන් මේ පුතර ගන්න පස්තර ඉතාවත් සුළු දිනක් විතර කියලා මේ ධර්මාවතෝ කියනවා. අන්න ඒ හේතුයෙන් බුදුරණන්සේ කියනවා මේ දුරාවබෝධය මේ ආවෝද දුෂ්කරයි. නමුත් යම් කිසි කෙනෙක් ඒ බුදුරණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියයි. මම දන්නේ නැහැ කියලා විශ්වාස කරා. ඒ බුදුරණන් වහන්සේමයි දන්නේ කියන්නේ හදවතින් පිළිගන්න. එයා මේ එක හිතක් අතරින් ගත්තොත් මගේ හිත සැපයි කියලා කියද්දී මම ඒක දුකයි කියලා හිතන්න ගත්තොත් එයා මොකද කියන්නේ? සක්කාය දිට්ඨිය අතහැරන සම්මා දිට්ඨිය ආශ්‍රය කරනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ අවබෝධයක් උඩට ගන්න. එතන අසහනේ ආතති කලපිනේ මේස පීඩාව දෙන්නේ නෑ. ඔබලා පටන් ගන්න මම දන්නවා කියලා. අපි පටන් ගන්න මම දන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ මම දන්නේ කියලා. එතන තියෙන්නේ ශාන්ති, ප්‍රීති, පස්සද්ධිය, සමාධිය, ප්‍රේක්ෂාව, පාමෝච්චය මේ වගේ බොහොම සුන්දර දේවල්. එහෙමනම් යම් කිසි කෙනෙක් කොහොම උදාහරණයක් කිව්වොත් දැන් මෙතන කළුවරක් තියෙනවා නම් මෙතන දවල් කාටද කිව්වා තා මෙතන කළුවරක් තියෙනවා නම් අපි මේ කළුවර සාප කරගෙන ඉන්නේ නැහැ නේ. කවුරුන් ඉන්න දිත්තේ ස්විච් එකක් දැම්මොත් මොකද වෙන්නේ? ආලෝකයක් ඇතිවෙනවා. ඒ ආලෝකයට සාපේක්ෂව අඳුර දුර වෙනවා. හැබැයි ඔබ අඳුර නැති කළා. දැන් ඔබ මොකද කරන්නේ? ආලෝකය ඇති කරගත්තා. එහෙනම් ඔබ දෙකක්. ආලෝකය ඇතිවීම අඳුර දුර වෙනවා කියන දෙකක්. හැබැයි අපි කරේ ආලෝකය ඇති කරගන්න. ඒක මොකද අපිටත් කරන්න දෙන්නේ? අවිද්‍යාව අපිට දුරු කරන්න බෑ. අපිට දෙන්නේ මොකද්ද? විද්‍යාව උපදවා ගන්න. විද්‍යාව කුලියට ගන්න. සද්දා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්මතා පහ, මේ බුද්ධ ධර්ම පහ තුල මේ ප්‍රඥාව වැඩෙන ගමනදී මේක අපේ අවබෝධයක් හැටින් මේ ප්‍රඥාව වැඩෙන්න නම් මේ සද්දා කියන තැනදී අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, රහතන් වහන්සේගේ අවබෝධය කුලියට ගන්න. සද්දා කියන්නේ අර අඳුර නැති කරන්න ආලෝකය ඇති කරගත්තා වගේ මට හිතෙන විදිහ වැරදි ඒ භාගතුනාසගේ ආවෝ දෙව නිරවදිකින් ඒක ආදේශ එන මගේ හිත සැපයි කියලා කියදුවට නෑ දුකයි කියලා ගන්න අපි පුළුවන්කමක් තියෙනවා. ඔබේ හිත ඔබට ගැටේ එන ඔබට යම් ගැටීමක් අසහනයක් කලකිරීමක් පීඩාවක් ඇති වෙනවා ඔබ අඳුරනකම මං ගැටුමුද ඊට පස්සේ නෝනේ නුසන්නයි මං ගැටුමුද ඒ මම ගැටේ යම් කෙනෙක් කොයි අම්බයක් මට ඕනෙ දෙන්නේ නැති නිසා නේද?
අනත් මේ ඔබ දෙන්නේ.
මට ඕනෙ දෙන්නේ නැති නිසා. නේද?
ඔව්.
එහෙනම් මට ඕනෙ විදිහ කියලා සංකල්පයක් අපේ හිත තුළ ගොඩනගිනා නැද්ද? මම කැමති විදිහ. මම කැමති විදිහ කියන්නේ මොකද්ද? ඒක සිතුවිල්ලද නැහැ? සංකල්පයද
නැහැ?
ඒක එහෙනම් අය. මේ අනිත්‍ය අනිත්‍යම දැන් ඔබ දැක්කම මම පෙන්වන්නේ රූපේ අනිත්‍යයි. හරිද? ඉතත් අනිත්‍යන මේ අනිත්‍ය මත ඔබ ගොඩනගා ගන්න මොකද? මම කැමති විදියට මේ මේ දේ පවතින ඕනේ මේ කෙනා ඉන්නවා. එහෙනම් යමක් අනිත්‍යයි කියලා දුකයි කියලා මම දැන් ඔබ පෙන්වලා දුන්නා. එහෙනම් ඒ අනිත්‍ය තුල ඔබ සංකල්පයක් ඇති කරගන්න බෑ. මට ඕන විදියට පවතින ඕනේ කියලා නම් ඔබට ඕන විදියට පවතින්නේ නැහැ. ඒ විදයට තිබු දෙන්නේ ඔබේ සංකල්පයේ විදයට තිබෙන නිසා දැන් හිත කිනව තරහ ගන්නද? එතනත් ඔබ වාම ඔබේ හිත වරද්ද පරද්දනවද නැද්ද? එහෙනම් ඇයි මට තරහ යන්නේ? ආත්ම සංඥාව නිසා. මට ඕන විදිහට තියෙනවා නිසා. ඒකට කියනවා ආත්ම සංඥා කියලා. හරි. මම කැමති විදිහට කියනවා. අවුත් බුදුරණස්ස දිශනා කරනවා. මේ ලෝකෙ කිසිම දෙයක් කිසිම කෙනෙකුට ඔබට දෙන්නේ නැහැ අනාත්මයි. එහෙනම් මම දැන් මොකද කරන්නේ? මගේ හිත ගැටෙද්දී ඒකට මම ගහන්න ඕන මොකක්ද? අනාත්ම සංඥා. ගැටෙන්න හේතු වෙච්ච කාරණා වටයි ගහන්නේ බේස් එකට. අවිද්‍යාව ඉදිරිය වෙන්න ගහන්නේ. විද්‍යාව උපදවන. අයිමම ගැටෙන්නේ ආත්ම සංඥාව නිසා. එහෙනම් ආත්ම සංඥාව නැති කරලා නම් අනාත්ම සංඥාව ගන්න. ඒක සම්පූර්ණ. නැති. ඕක කරන්නයි වීර්යයක්. නැසෙල්ලන්නේ. ඕක ලේසියෙන් කෙනෙකුට කරන්න බෑ හේතුව. මේක සරලව ඔබට වැටුණාට එක හිතක් අතාරින්න තමයි තේරෙන්නේ. ඔය සංසාරේ අපි කවදාවත් මේ හිත අපි අතාරින්නේ නැහැ. මෙච්චර අපි රවට්ටද්දි මේ හිත අපේ මහතුළු අපි රවට්ටද්දි අපි මේ හිත අතාරින්නේ නැහැ. අතාරින්නේ නැහැ. තමයි. දැන් මාතින් කෙනෙක්ගේ අතහැරලා බුදුරජාණන්සේ අවබෝධ කරගන්න කියන තර ලේසියෙන් කෙනෙක් කරන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි යම් සිගරේ කරන්න පටන් ගත්තොත් එයා එක හිතක් අතාරින්නේ මොලේනේ සක්කාය දිට්ඨි විරුද්ධනම් සම්මා දිට්ඨි ආදේශ කරගන්න අවශ්‍යතාවක් තියෙනවා. ඒක සද්දා කියන ඉන්ද්‍රිය සද්දා කියන ඉන්ද්‍රියයන් උපදින තැන එක හිතක් අතාරින්න. සද්දාගේ ඉන්ද්‍රිය ආදී ඒකම යන මොකද වෙන්නේ? ලෝභ දේශ කියන මොනවද? කුසල අකුසල? අකුසල. එහෙනම් ඒ උපන් අකුසලය ප්‍රහාණය කරගන්න නේද? උපන් අකුසල ප්‍රහාණය දී උපන් කුසල කියන එක නිකුත් කරනවා නේද? එහෙනම් තබහන්න එක හිත කතරදී සතර සම්මත ප්‍රදාන වීර්යෙන් සිද්ධ වෙනවා. එහෙනම් අර විදියේ කියන ඉන්දියා තුන සංස. මේ විදිහේ කර යද්දී අපිට අනුග්‍රහ කරන සබ්බූත ධර්මතාවය කැරෙද සති කියන ඉන්ද්‍රිය ධර්මයේ තියෙන මේ සති කියන ඉන්ද්‍රිය ධර්මයේ ඉපදුනාට පස්සේ දැන් හිතර මට දැන් මේක අපි තුල කලින් තිබුණේ නැහැ මොකද බුදුරණන් වහන්සේ මෙතන පෙන්නන්නේ පටිච්ච සම්පන්න ශ්‍රද්ධාව නිසා වීර්යය ඉපදුනා ශ්‍රද්ධා වීර්ය දෙක නිසා සතිය ඉපදුනා එතන කලින් තිබිච්ච දෙයක් නෙමෙයි කවුරු කියන්නේ කලින් තිබුණා කියන මොනවා මොකද බාගතුන් වහන්සේ කැප් වෙන්නේ බෑ එහෙනම් එයා කියන්නේ ප්‍රඥාවක් වෙන අපිට තිබුණා කියලා නෑ මේ ධර්මතාව වඩාගෙන යනවා මේක වැඩේ. ඒ කාලෙත් නිකන් අඹ ගහක් එන්නේ. අඹ ගහක අත්තකින් යම් තැනකින් අඹ ගෙඩියක් එන්නේ. ඒක කඳේ කොහෙද හැංගිලා තියෙන්නේ? යම් අත්තකේ හේතු සකස් වෙන විදිහේ ගෙඩි සකස්. මොකක් හැංගිලා තියෙන්නේ? නැද්ද? ඒ වගේ. නැත සති කියන අද්භූත ඉන්ද්‍රිය උපදෙද්දී දැන් මෙච්චර කල් කලේ අපි අර කෙලෙස්වල වීතික්කම අවස්ථාවේ ක්‍රියාත්මකින අවස්ථාවකට ගියා. සද්දා වීදේ. ඊට පස්සේ සති දින ගණන් තමයි කෙලෙසල පරිත්‍යාන අවස්ථාවකට අට ගන්න මොහොතක්. එතන මොකද වෙන්නේ? එක හිතක්වත් එයාට මිස් වෙන්නේ නැහැ. සෑම හිතක්ම ෆීට් වෙනවා. ඊට කලින් ඉන්න බෑ. ඒක නියම බෑ. ඉත ගොඩක් මිස් වෙන අවස්ථාව වැඩි. එක හිතක් ඇල්ලුවොත් ඉත 10ක් 15ක් මිස් වෙන තියෙන ප්‍රවණතාවය වැඩි. හැබැයි මේ අඛණ්ඩව වීර්ය වඩද්දී සද්දා වීර්ය සති නිසා ඊට සමාධිය උපදිනවා ඒ සමාධිය තුළ කියන කෙලෙස්වල තියෙන අනුශේස ස්වභාවය දක්වනවා ඊට සාවශ්‍යම ප්‍රඥා සකස්සලා මෙයා මේ ධර්මතා එකින් එක දියුණු කරන ඒවා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනවා ඒ බල ධර්ම සකස්සලා යන කිඳින් ගාස මොනවා ස්ට්‍රෙස් එකක් නෙවෙයි කිසිම විදිහකින් අපිට මේ ගමන පරදින්නේ නැහැ අපිට තියෙන්නේ මම දන්නේ නැහැ කියලා දැන් පටන් ගන්න භාගතුන් සිස්තරා කියන්නේ නිහතමානී වෙන ගමන යන කියන වීඩියෝනි එතන හරදා ඊට පස්සේ දැන් අනේ ඒක සීගරාට දෙන්න ප්‍රවාමයන් වහන්සේ බෝධිම වේවා සබාවරයෙන් Thank you.